මගේ අවස්ථාව මට දෙන්න වෙලාව විශේෂයෙන් මම මගේ කතාව පටන් ගන්න ඉස්සලා ගරු මන්ත්‍රීතුමා මතු කළා මේ ජනාධිපතිතුමා පත්වීම පිළිබඳව එතුමා කතා කළා ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ව්‍යවස්ථානුකූලව මේ රටේ තියෙන නීති රීති රාමුව තුල ජනාධිපතිවරයෙක් අයින් වුණාම නැවත ජනාධිපතිවරයෙක් පත් කරන ක්‍රමයේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීති රීති අනුව තමයි පත් උනේ හැබැයි ඉතින් එතුමාට දුකක් කනගාටුවක් ඇති එතුමා ඒ මැති ඒ පාර්ලිමේන්තුවේ තිබ්බ මැතිවරණයේදී වෙනත් ජනාධිපති අපේක්ෂකයෙක්ට සහයෝගය දුන්නා හැබැයි ජයග්‍රහණය කරගන්න බැරුව ගියා හැබැයි එහෙම නම් එදා මේක නීති විරෝධී නම් මේක ජනතාව පිළිගන්නේ නැත්තම් මේක ජනතා හිතවාදී නැත්තම් මෙතුමාට තිබ්බා එදා ඡන්දේ වර්ජනය කළා මේක එදා සුදුසු නැහැ කියලා කියන්න හැබැයි එදා ඡන්දේ ජනාධිපති කරන්න මේකෙදි ෆයිට් කරලා උත්සාහ කරලා පැරදුනාට පස්සේ ඇවිල්ලා කියනවා මේක මේ ජනතාවාදී නෙමෙයි කියලා. ඒ නිසා මම ඉතාමත් කනගාටු වෙනවා මගේ මිත්‍රයා පිළිබඳව. මිත්‍රයා එක එක වෙලාවට එක එක විදිහට ඇසිරීම පිළිබඳව මම ඉතාමත් ලැජ්ජාවට පත් වෙනවා. ඒ නිසා පළවෙනි වතාවට ඒ කියනවා. ඊළඟට මම ගරු නියෝජ්‍ය සභාපතිතුමනි ආනවා. මේ මැතිවරණය තියන්න කියන අයගෙන් මේ මැතිවරණය කියන්නේ විකෘතියක් නෙමෙයිද? මොකද ගියපාර පළාත් පාලන මැතිවරණයේ ඉවරලා මේ සභාවේ සියලුම මන්ත්‍රීවරු කිව්වා මේ මැතිවරණය කියන්නේ විකෘතියක්. ඇයි ඒ දිනන කෙනාට සභාව පිටවන්න බෑ දැන් උදාහරණ හොඳම උදාහරණේ මීගමු ආසනය මීගමු නගර සභාව එක්සත් ජාතික පක්ෂය දිනනවා නගරාධිපති වෙනවා මගේ මල්ලි ඉතින් මේක මම කියනවා නම් මේක විකෘතියක් කියලා මේක විකෘතියක් නොවනවා කියන එක විපක්ෂේ දැන් ඔය කතා කරපු මන්ත්‍රීවරුන්ගෙන් ආනවා මේ මැතිවරණ ක්‍රමය විකෘතියක්ද නැද්ද පුළුවන් නම් කියන්නේ විකෘතියක් නෙමෙයි කියන එක මම ඔප්පු කරලා පෙන්නනවා මේ මැතිවරණ ක්‍රමය කියන්නේ විකෘතියක් ඊළඟට මේ රටේ ජනතාව මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ ඇයි මං එහෙම කියන්නේ මේ සජබේ ඇතුළු මේ විපක්ෂය ගිහිල්ලා තිබ්බා මැතිවරණේ කල් දානට විරුද්ධව රැස්වීමක් කොළඹ වටලමු කියලා අඩුම ඉන්න ටික මිනිස්සු ටික වටලා ගන්න සෙනග හිටියේ නැහැ ලැජ්ජයි මිනිස්සු මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ මිනිස්සු ඉල්ලන්නේ ආර්ථික පීඩා මිනිස්සු ආර්ථික ක්‍රියාවලිය තුළ විශාල පීඩනයකින් ඉන්නවා ඒ ආර්ථික ක්‍රියාවලියෙන් එළියට එන්න අපිට අවස්ථාව දෙන්න කියන එක එහෙම නැතුව මේ රටේ කවුරුත් මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ ඉල්ලුවත් මේ විකෘති මැතිවරණ ඉල්ලන්නේත් නැහැ mantri dura atada pat කරන්න කියන්නේත් නැහැ ජනතාව කියන්නේ mantri වරුන්ගේ දීමන අඩු කරන්න mantri සංඛ්‍යාව අඩු කරන්න mantri වරුන්ගේ යාන වාහන අඩු කරන්න කියලා mantri වරු කියන්නේ දැන් අද මම දැක්කා විපක්ෂය කියනවා කියන මතයක් අවුරුද්දට අයවැය ලේකම් බිලියන 100ක් වෙන් කළා තියනවලු ඔව් සාමාන්‍යයෙන් ඇස්තමේන්තු ගත කරනවා බිලියන 100ක් ඇස්තමේන්තු ගත කරලා තියනවා හැබැයි සල්ලි ආවේ නැත්තම් කොහෙන්ද වේදම් කරන්නේ අන්ඩ කුමාර දිසානායක ගෙදරින් ගෙනලා වියදම් කරන්නද? එහෙම නැත්නම් විපක්ෂ නායකතුමාගේ ගෙදරින් ගෙනලා වියදම් කරන්නද? මොකද අපි ඕන කෙනෙක් රාජ්‍ය පාලනේ හිටපු සියලු දෙනා දන්නවා මේ අයවැය වෙන් කරන මුදල් සමාට අපිට එකතු වෙන්නේ නැහැ. මේ කාලය තුල ආර්ථික වශයෙන් මේ රට වැටිලා තියෙන ඉඳා බංකොලොත් භාවයට පත් වෙලා තියෙන ඉඳා කොහොමවත් දෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ ට්‍රෙෂරි එකේ ලේකම්තුමා ජනාධිපතිතුමා පුන පුනා කිව්වා අධිකරණයට මේක දන්නලා තියෙනවා. එහෙම නැතුව ඡන්දෙ තියන්න කවුරුත් බය නැහැ. ඡන්දේ කල් දාන්න අපි උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අපි කියන්නේ මොකද්ද? මේ විකෘති මැතිවරණ ක්‍රමේ තියන්න එපා. මම මගේ පෞද්ගලික මතය කියන්නේ. මේ විකෘති මැතිවරණ මේ ඡන්දෙන් පස්සේ මේ ඡන්දේ අපි කියමුකෝ තිබ්බා කියලා කිසි කෙනෙක්ට සභාව පිටවන්න බෑ 80%කට. මේ සභාවල් ගෙනියන්න බෑ. නැවත අච්චාරුවක් වෙනවා මේ රට. මේ සභාවල් ඔක්කොම. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමේ තියෙනවා නම් කොට්ටාස අඩු කරන්න ඕනේ මන්ත්‍රීවරු අඩු කරන්න ඕනේ කොට්ටාස සීමා නිර්ණය හරියට කරන්න ඕනේ තරුණ නියෝජනය දෙන්න ඕනේ වියදම් පාලනය කිය වියදම් නියාමනය එකක් ගෙනල්ලා තියෙනවා ඒක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම නැතුව මැතිවරණේ ඉල්ලනවා කියලා මැතිවරණේ දෙන්න ඕනේ නැහැ මේ රට මැතිවරණයක් දෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඒ නිසා මම මැතිවරණ කොමිෂන් එකකිනුත් ඉල්ලනවා ජනතාවගේ අයිතිය දෙන්න ඕනේ හැබැයි ජනතාවගේ අයිතිය අපි දන්නවා පෑදිලියම මේක දුන්නම වෙන්නේ ජනතාව ඡන්දේ පාවිච්චි කරලා 8000 කාපුවම ජනතාවටමයි ආයේ ප්‍රශ්නයක් එන්නේ. ඒ නිසා ජනතාවට වඩාත් හොඳ දේ කිරීම තමයි මැතිවරණ කොමිෂන් එකේ ජනාධිපතිතුමාගේ වගකීම. ජනතාවගේ පරමාධිපත්‍යයට අපි ගරු කරනවා. ජනතාවට ඡන්දේ අයිතිය දෙන්න ඕනේ. හැබැයි මේ ජනතාව නෙමෙයි මේ මැතිවරණ ක්‍රමයේ ඇදුවේ. මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව අදලා තියෙන්නේ විකෘති මැතිවරණ ක්‍රමයක්. එවනම් අපිට තියෙන අයිතියක් මේ විකෘති මැතිවරණ ක්‍රමය වෙනස් කරලා මේක ජනතාවට ලබා දෙන්න. එහෙම නැතුව විකෘති මැතිවරණ ක්‍රමය තියලා ජනතාවට මේක ලබා දුන්නොත් මොකද වෙන්නේ? තව 8000කට පඩි ගෙවන්න ඕනේ තව අවුරුදු 4ක්.
තමුන්නාන්සලා මේ සභාව කියන්නේ තව අවුරුදු 4ක් 8000කට දීමනා පඩි ඔක්කොම ගෙවන්න කියලාද? මේක වැරදි. මේක නිවැරදි කරන්න ඕනේ. එනිසා ගරු ජනාධිපතිතුමායි මම ඉල්ලා සිටින්නේ මගේ පෞද්ගලික මතය මේක නිවැරදි කරලා මේ අවුරුදු තුල ඡන්දය තියන්න කියන එක. නැති වෙන කමිෂන් එකකිනුත් මම ඉල්ලනවා. මේක නිවැරදි කරන්න ඕනේ. විශේෂයෙන් එනිසා මේ විකෘති මැති වෙන ක්‍රමයේ පිළිබඳව මම ඊට වඩා කතා කරන්නේ නැහැ. හැබැයි අපි සියලු දෙනා පිළිගන්න ඕන කතාවක් තියෙනවා. අපි තා අමාරු තත්ත්වයක මේ රට තිබුණේ. ජනාධිපතිතුමා මේක බාරගද්දි කිසි කෙනෙක් බාර ගන්න ඉදිරිපත් උනේවත් නැහැ. බය වුණා. පැනලා දිව්වා. එක එක කිව්වා. සිංහ ටෝක් දුන්නා. හැබැයි බාරගත්තේ නැහැ. කයිවාරු ගැව්වා. බාරගත්තේ නැහැ. නේ? එනිසා ඉතා පෑදලිය කියන්න ඕනේ. හැම කෙනාගේම තිබ්බේ කයිය විතරයි. බාර ගන්න අයියක් තිබ්බේ නැහැ. බාර ගන්න අයියක් තිබ්බේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා තනි පුද්ගලයෙක් වෙලත් කණ්ණායමක් නැතුවත් එතුමාට අයියක් තිබ්බා. කයිවාරු ගන්න නැතුව වැඩේ බාර ගන්න. බාරගත්තා. මොකද එදා බාරගද්දි සියලු දෙනා විපක්ෂේ අපි ගියා. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට විපක්ෂේ සාකච්ඡා වලට ගියාම මොකද කිව්වේ? මේ වෙලාවේ බාරගත්තොත් කුරුසියක් අරේ තියාගත්තා වගේ මේ කුරුසිය බාරගත්තොත් අපිට ආයෙ ඡන්දෙ දිරන්න බෑ කියලා. ජනතාව ගැන හිතුවේ නැහැ. ජනතාවගේ දුක ගැන හිතුවේ නැහැ. විදුලිය නැතුව ජනතාව ඉන්නවා කියන එක හිතුවේ නැහැ. පෝර නැතුව ජනතාව ඉන්නවා කියන එක හිතුවේ නැහැ. මොකද්ද? අවස්ථාවාදීව Tamanta ආයෙ බලයට එන්න බැරුවයි කියලා හිතලා බාරගත්තේ නැහැ කුරුසිය. හැබැයි ඒ අමාරු කුරුසේ බර කුරුසේ ජනාධිපතිතුමා බාරගත්තා. බාර අරගෙන අද වෙද්දී එතුමා බාරගද්දි කොහොමද රට දිබ්බේ? ඔබතුමාලා මේ රටේ ජනතාව මතක් කළ බලන්න කිව්වේ විදුලිය පෑ 18ක් කපයි ඉදිරියේදී. පෝර ටික නැහැ. පෝර නැතුව මෙවෙයි. බේට් ටික නැහැ. මිනිස්සු මැරෙයි. 75% සාගින්නේ මැරෙයි. මෙහෙම තමයි එදා තිබ්බේ. මේ අනුමාන කළේ ආල් කිලෝ එක 500ට යයි. මේකම අමතක වෙලා අද මොකද වෙලා තියෙන්නේ? ජනාධිපතිතුමා ඉතාවත් කෙටි කාලයක් තුළ ආර්ථිකය ගොඩනගලා තිනවා. රට ස්ථාවර කරලා තිනවා. මේක තේරුම් ගන්න ඕනේ. මේක පිළිගන්න ඕනේ. කුවක්කම නැතුව, අවස්ථාවාදී නැතුව, ත්‍රස්තවාදී වගේ ඇසෙන්නේ නැතුව. දැන් බලන්න පෙරේදා ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ කොළේ එලියක් පත් වෙලා තිනවා. මේ මාසේ අපිට ලැබෙන්න නියමිතයි කියලා. මොකද්ද කළේ? ශිෂ්‍යෝ ගිහිල්ලා දැක්කනේ විශ්වවිද්‍යාලේ ශිෂ්‍යෝ. අනිත් දවසේ උද්ඝෝෂණය කරනවා පාරවල් ආගෙන. ඉන් අනිත් දවසේ උද්ඝෝෂණය කරනවා මොකටද? IMF එක ආපුවම උදව් ලැබුණම ඊට පස්සේ World Bank එක උදව් අම්මෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ උදව් අම්මෙනවා. අනෙකුත් සංවිධානයේ උදව් අම්මෙද්දී මේ අපේ සංචිත ටික වැඩි වෙනවා. අපේ උද්දමනය අඩු වෙනවා. ඊළඟට බඩු මිල අඩු වෙනවා. එනිසා මේක කරන්න දෙන්නොත් නෑ. නැවත උද්ඝෝෂණය කරන්න ඕනේ. සංචාරය කියන එක නවත්තන්න ඕනේ. ප්‍රේෂණය එක නවත්තන්න ඕනේ. ඒක කඩාකප්පල් කාර්යක්‍රියා. මට සමහර වෙලාවට පුදුමයි. මේ ඉගෙන ගන්න යන ශිෂ්‍යෝ ඉගෙන ගන්න අවුරුදු 7-8 විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණය කරන පාරවල්වල මොකටද අධ්‍යාපනය දිනා ගන්නද නෑ. වෙනත් වෙනත් දේවල්ට, පිස්සු දේවල්ට උද්ඝෝෂණය කළා. අවුරුදු 7-8ක් ගිහලා උපාධිය කරගෙන ඇවිල්ලා ඊට පස්සේ උද්ඝෝෂණය කරන මොකටද? රැකියා දියා උදියා 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 කියලා. ඊට පස්සේ ඒක උද්ඝෝෂණය කළා. රැකියා දුන්නාට පස්සේ මොකද කරන්නේ? ගිහලා වැඩ කරන තැන්වල වැඩ කරන්නේ නැතුව වෘත්තීය සමිති පීඩෝගෙන එතන උද්ඝෝෂණය කරනවා. ඉතින් පුදුම වැඩක් නේ මේ රටට වෙලා තියෙන්නේ. ඉගෙන ගද්දිත් උද්ඝෝෂණය කරනවා. ඉගෙනගෙන ඉවරලා රස්සා ඉල්ලද්දිත් උද්ඝෝෂණය කරනවා. රස්සාව ලැබුණාට පස්සේත් උද්ඝෝෂණය කරනවා. ඉතින් රට දියුණු වෙයිද? ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, රට දියුණු වෙයිද කියන එක තමුන්නාන්සා කල්පනා කරලා බලන්න. රට දියුණු වෙන්නේ නැහැ. එනිසා මේ කාලකණ්ණි ක්‍රමය වෙනස් කරන්න ඕනේ. කවුරු හරි බය නැති කෙනෙක් ජනාධිපත්‍යව බය නැතුව ඒ තීන්දුව අරගෙන තියෙනවා. ආර්ථිකය හදන්න නම් ආර්ථිකයේ අඩිතාලම දාන්න ඕනේ. එතුමා බය නැතුව ඒ ක්‍රියාවලිය කරපු නිසා තමයි ජාත්‍යන්තර මුල්ලේ අරමුදල අද ශ්‍රී ලංකාව පැසසුමට ලක් කරලා තියෙන්නේ. මෙතෙක් කල් ජාත්‍යන්තර මුල්ලේ අරමුදලට කියලා පොරොන්දු දීලා සල්ලි ගත්තත් කලේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා ආර්ථිකය ස්ථාවර කරපු නිසා තමයි අද හැමදාම බඩුමිල අඩු වෙනවා. අද බලන්නකෝ, අද විදුලිය අකන්නව දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ගෑස් අකන්නව දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉන්ධන අකන්නව දෙන්න පුළුවන් වෙලා තියෙනවා. පාසල්වල නියමිත කාලයට අධ්‍යාපනය විභාග ටික පැවැත්වෙනවා. හැබැයි මේම වකවානුව නෙමෙයි දෙයියනේ තිබ්බේ. තමුන්නාන්සලා කල්පනා කරනවා ලෝකේ මේ වගේ වැටුණු රටවල් ගොඩ එන්න අවුරුදු 9ක් 10ක් ගිහිලා තිනවා. එනිසා අපි කුවක්කමක් නැතුව අපි සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ජනාධිපතිතුමාට ආචාර කරන්න ඕනේ. අරිනම් මේ රට යම් මට්ටමකට ස්ථාවර තත්ත්වයකට පත් කරලා අපි සියලු දෙනා අර වැටුණු වලෙන් ගොඩ ගන්න කටයුතු කරමින් යන්නේකට. මොකද ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න තිබ්බේ. ලෙඩාව දැන් බේරගෙන යනවා. තව අවුරුදු ගානකට ජීවත් කරන්න පුළුවන් විදියට යනවා. හැබැයි කුවක විපක්ෂේ මොකද්ද? ලෙඩා මැරෙන්න අරනකම් බලන් ඉන්නේ. ලෙඩා මැරුණා නම් හොඳයි කියලා ඉතින් ඉන්නේ. හැබැයි එහෙම නෙමෙයි අපි හිතන්න ඕනේ. මේ රටේ ජනතාව ගොඩ ගන්න ජනාධිපතිතුමා පෑය 24න් පෑය 20කට වඩා වැඩ කරනවා. අපි ඒක පෞද්ගලිකව දන්නවා. එතුමා තනියම වැඩ කරනවා. එතුමාට මේ විපක්ෂේ සහයෝගය දුන්නේ නැහැ කවුරුත්. ඩොලර් එවන්න එපා කිව්වා රටවල් වලින්. පැහැදිලිව තමුන්නාන්ස මතක ඇති. සියලු දේ කඩාප කප්පල් කළා. පෝර ගේන්න දෙන්නේ නැහැ කිව්වා. පෝර එන්නේ නැහැ කිව්වා. ජාත්‍යන්තරන් දුලේ සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. ඔක්කොම කළේ මොකද්ද? ඍණාත්මක දේවල්. ධනාත්මකව ජනාධිපතිතුමාට උදව් කළේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා තනියම එතුමාට පුළුවන්කම ලැබුණා විදේශීය ඇමරිකාව චීනය ඉන්දියාව මේ සියලුම ආයතන රටවල් සමග සාකච්ඡා කළා මේ රට බේරගන්න කටයුතු කරන්න. ඒ නිසා එතුමා පළවෙනි ජයග්‍රහණය ලැබුවා මාස 7-8කින් පස්සේ. ලෝකයේ කිසිම රටක් මාස 7-8කින් පස්සේ ගොඩ ඇවිල්ලා නැහැ. තමුන්නාසල බලන්න වැටුණු සියලු රටවල් අවුරුදු 8ක් 9ක් 10ක් ගිහිල්ලා තියෙනවා. බලන්නකො අද මම දැක්කා මේ ඩොලර එක අඩු වුණාම සුනිල් අඳුනෙල්ති මහත්තයා කියන දේ. රුපියල ශක්තිමත් වෙලාලු. මම බැලුවලු කොහමද රුපියල ශක්තිමත් වෙලා තියෙන්නේ මේ අපනයනේ වැඩි වෙලාද කියලා. සමච්චලට. සමච්චල් කරනවා. ඩොලර එක අඩු වෙද්දි රුපියල වැඩි වෙද්දි සමච්චල් කරනවා. මුංගේ කටවල් ටික බලන්නකො ඩොලර එක වැඩි වෙද්දිත් අපිට විරුද්ධව කතා කරනවා. ඩොලර එක අඩු වෙද්දිත් අපිට විරුද්ධව කතා කරනවා. මොකද්ද මේ කෝක දේශපාලනේ? අද ඩොලර එක අඩු වෙන ඉඳන් තමයි මිනිස්සුන්ගේ සාහනය ලැබෙන්නේ. අද මං සුනිල් අඳුනැත්ති මහත්තයාට පෙන්වන්න කැමති මේ රටේ ජනාධිපතිතුමා බාරගත්තට පස්සේ ලෝක ඉතිහාස ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපනයන ආදායම ඩොලර් බිලියන 13 දක්වා වැඩි වෙලා තියෙනවා. මෙතුමා අහනවානේ කෝ වැඩි වෙලා තියෙනවද කියන කෝ වැඩි වෙලා තියෙනවා. ජනාධිපතිතුමා බාරගත්තට පස්සේ සංචාරක ආදායම වැඩි වෙලා තියෙනවා. විදේශීය රටවලින් එන ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. ආනන අපනයන පරතරය අඩු වෙලා තිනවා. මේවා තමයි සංඛ්‍යාලේකන ආර්ථිකය නැගිටින. හැබැයි අර ජනතා විමුක්ති පෙරමුණ සුනිල් අඳුන්නේ ඇත්තිලා. දැන් මම දකිනවා ජනතා විමුක්ති පෙරමුණ කියනා මේ ටිකේ මොකද කියන්නේ? අපි බලයට ආපා විශ්වාස වැඩු කප්පාදු කරනවලු. තම ආන්න කැමති. විශ්වාස වැඩු කප්පාදු කරන අයගේ. පයිතා පෑදිලි ආන්න කැමති. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එකක් කරන්න එකක් නේ. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ දැනුත් 31 දිනක විශ්‍රාම වැටුප් ගන්න මම අද සභාගත කරනවා මේ ලේඛනය. දැන් එතුමාලා ගම් ගානේ ගිහිල්ලා කියනවානේ ඊටපු ජනාධිපතිතුරුන්ගේ විශ්‍රාම වැටුප් නිලවාන ඔක්කොම කප්පාදු කරනවා කියලා. ඇයි යකෝ පටන් ගන්නින්කෝ තමන්ගේ. තමන්ගේ മന്ത്രിවරු බිමල් රත්නායකලා, නාමල් කරුණාරත්නලා ඔය කෑ ගහන්නේ ගොවි වෙන බොරුවට. මේ සල්ලි ගන්නවා මේ නෑ නෙමු. ලාල්කාන්ත සමන්ත විද්‍යාරත්නලා, සුනිල් අඳුන්නේත්තිලා, නියල් ගලපත්තිලා 31 දිනකගේ ලේඛනය විශ්‍රාම වැටුප් ගන්නවා. මේගොල්ලෝ කියන්නේ සමාජයට කියලා මොකද කියන්නේ? විශ්වාස වැඩක් ගන්න නැහැ කියලා. ඒ නිසා මේ පෑදිලි චිත්‍රය ජනතාවට පෙන්වන්න ඕනේ. මම දැක්ක අනුර කුමාර සහෝදරය ඊයේ පෙරේදා කියනවා මේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ නැගිටන්න බෑලු. තායිලන්තේ සංචාරක ව්‍යාපාරයේ මිලියන ගාණක් සුද්ධ වෙනවලු. ඔව් එනවා තමයි තායිලන්තේ. තායිලන්තේ මොනවද කරන්න බැරි? යන විදේශිකයට සම්මාන ඕන, ස්පායක ඕන, ස්පායක තියෙනවා. මසාජ් එක ඕන, මසාජ් එක තියෙනවා. ලිංගික තෘප්තිය ගන්න ඕන, ඒකත් තියෙනවා. නීතිගත කරලා තියෙන්නේ අනෙකුත් දේවලුත් නීතිගත කරලා තියෙන්නේ. ලංකාවේ අපිට ඒකම කරන්න බෑනේ. පුළුවන්ද? අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නේ ඒක මේ කරන්න කියලා ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලාද කියන්නේ? බෑනේ. එතුමා එමනම් කියන්න ඕනේ. එතුමා බලන්න අර අපි සංසන්දනය කරන්නේ කොහොමද? අර ඒ සුද්ධ මෙච්චර එනවා. යකෝ එනවා තමයි සුද්ධ. ඒ ඕන දෙයක් සුද්ධන්ට කරන්න පුළුවන් නේ ඇවිල්ලා. මේ ඕන දෙයක් කරන්න දෙනවද? දෙන්නේ නැහැ. කවුද දෙන්නේ නැත්තේ? වැඩිපුර මේගොල්ලෝ තමයි. ඒ නිසා මම අනුර කුමාර සහෝදරයාට කියනවා සංචාරක ව්‍යාපාරයේ පිළිබඳව මා එක්ක පුළුවන් විවාදයකට එන්න කියලා. ආරාධනා කරනවා.
Honorable member, you have 2 more minutes.
මම ආරාධනා කරනවා අනුර කුමාර දිසානායක මහත්තයාට. පුළුවන් නම් සංචාරක ව්‍යාපාරය ගැන කතා කරන්න මා එක්ක එන්න කියලා. මම ආරාධනා කරනවා පුළුවන් නම් පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න එන්න කියලා. මොකද මං දැක්කා එතුමා කතා මං ඒක ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන් මං කියන්න තියෙන්නේ මේ රට වැටිලා තිබුණු තත්ත්වයෙන් යම් ගොඩේමක් එනවා ජනාධිපතිතුමාගේ වැඩසටහන් නිසා, අගමැතිතුමාගේ වැඩසටහන් නිසා. ඒ නිසා මේක කරගෙන යන්න දුන්නොත් මේ රට මං හිතනවා අපිට විශාල පිම්මක් පයින්න පුළුවන් වෙනවා. ඒ නිසා පෑදිලිවම කියන්නේ මේ වෙලාවේ මැතිවන්නේ තියන්න ඕනේ නෑ ගරු ජනාධිපතිතුමා. මැතිවරණ මේ අවුරුද්ද අවසානයේ තියන්න. මේ ආර්ථිකය අදලා මේ මන්දපෝෂණයෙන් වෙලෙන ළමයි ටික ගොඩ ගන්න. දුප්පත්කමෙන් මිරිකලා ඉන්න දුප්පත් ජනතාව ගොඩ ගන්න. මේ රටේ සංචාරක ව්‍යාපාරයේ අවුරුදු ගාණක් නැතුව තිබ්බා කොරෝනා එකයි පාස්කු පාරය නිසා පොඩ්ඩක් ගොඩ එනවා සංචාරක ව්‍යාපාරයේ නියුත් වෙලා ඉන්න අයට යම් ආදායමක් ලැබෙනවා. ඒක ලැබෙන්න අවස්ථාව දෙන්න. පිටරට ඉන්න අය දැන් පිටරට ගිහිල්ලා වැඩ කරලා අපේ පේසල ටිකක් ඒ දෙමව්පියන්ට එවනවා. ඒ දරුවන්ට එවනවා. ඒක එන්න දෙන්න. මේ රට කාලකන්ණි කරන්න කාලකන්ණියෝ ටිකක් උත්සාහ කරනවා ඉගෙන ගන්න ගිය කාලකන්ණියෝ ටික ඉගෙන ගන්නෙ නැතුව ත්‍රස්තවාදී වගේ ඇසිරලා මේ රට විනාශ කරන්න යනවා. ඒ ත්‍රස්තවාදීන්ට මේ රට විනාශ කරන්න දෙන්න එපා කියන එක ඉල්ලා සිටින් මගේ කතාව අවසන් කරන්න බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොන්ඩබල් අබ්දුල් හලීම්, you have 5 minutes.
5 minutes.
මුලසන ඔබන ගරු මන්ත්‍රමණි රංජිත් මධ්‍ය බණ්ඩාර මත්ම විසින් කාලීන වශයෙන් වැදගත්වන කරුණු කීපයක් මුල් කරගෙන කල්සබන අවස්ථාවදී ඉදිරිපත් කරන මේ යෝජනාවට සම්බන්ධව ඉතාමත්ව කෙටියෙන් ඉදිරිපත් කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය දිගින් දිගටම බාධා එල්ලවීම පවත්වන බව අපි හැමෝම දන්නවා. මේක රජයේ වමනාවෙන් කරන බවත් පේනවා. මම හිතන්නේ මේක නරක පූර්ව ආදර්ශයක් බවටයි මම මුලින්ම සඳහන් කළ යුත්තේ. අද අපේ රටේ තිබෙන දේශපාලන ව්‍යුහය බලන විට බිම් මට්ටමේ පරිපාලනය සම්බන්ධව මහ ජනතාවගේ නියුතයන් සරණගත් සභාවක් තමයි මේ ප්‍රාදේශ සභාව නැත්තම් පළාත් බල ආයතනය. මේ සභාව පසුගිය කාලේ තවත් අවුරුද්ද කාලයක් දික් කරා. එම අවුරුද්දත් අවසන් වීමට පෙර මෙතුරා කොමිසම් සභාව මේ මැතිවරණය ප්‍රකාශයට පත් කළා. මෙතර පමණ නෙවෙයි ඒ වගේම අප මුදල් ලබා ගැනීම සඳහාත් දින වකවානුවත් ඒ තීන්දුව කළා. නමුත් අප මුදල් ගෙවීමට යන්න පෙර නැවතත් බාධාවක් එල්ල වුණා. විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට එම අප මුදල් බාර ගන්න එපා කියලා ඒ උපදේශයක් ලබා දීලා තිබුණා. මේ සම්බන්ධව මම හිතන්නේ විශාල රෝද්තාවක් හැටු නිසා එක අකුල ගන්න සිද්ධ වුණා. ඉන් පස්සේ මම හිතන්නේ එතන තමයි මේ බාධාවන් මුල්ම ආරම්භ වුණේ. ඒ වගේම මේක දිගින් දිගටම අදත් මේ බාධාව තිබෙන බවයි අපිට හැඟෙන්නේ. ඒ වගේම රජයේ පාර්ශ්වයෙන් මේ ගැන කියන්නේ දැනට මුදල් නැති නිසා මේ මැතිවරණය පවත්වා ගන්න බැරි බවයි. හැබැයි මැතිවරණ කොමිසම් සභාව අනුව මේ මැතිවරණය සඳහා අවශ්‍ය වෙන්නේ බිලියන 10ක් පමණ නැත්නම් බිලියන 7ක් වුණොත් මේක මැතිවරණය පවත්වන්න පුළුවන් වෙයි කියලා තමයි මැතිවරණ කොමිසම් සභාව කියන්නේ. ඒ වගේම අපි හැමෝම දන්නා මෙතනදී බොහෝ අය කියුණා මේ වර්ෂයේ මේ සඳහා මුදල් වෙන් කරලා තිබුණා. නමුත් මේ මුදල් වෙන් සිදුවලා තිබුණා. ඒ වගේම සමස්ත රාජ්‍ය වීදන් සඳහා මේ බලන විට ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි මේ මෙතන සඳහා වැය කරන්න සිද්ධ වෙන්නේ. මේ වර්ෂය සඳහා රජයේ සමස්ත වේදම් බිලියන 7700ක් වෙන් කර තිබුණා. ඒ වගේම අධිකරණය පවා මේ සිය මතය විදිහට ප්‍රකාශ කර තිබුණා. අදාළ මුදල මහ භාණ්ඩාගාරයට මෙතුර භාණ්ඩාගාරින් මෙතුර කොමිසමට නිදහස් කරන ලෙසයි. අධිකරණ නියෝගය පවා මේ ආණ්ඩුව පිළිගන්නේ නැති බවයි දැන් පෙනියන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ පසුගිය කාලවල අපි දැක්ක බොහෝ වංචාවන් සිදු වුණා. විශේෂයෙන්ම සීනි වංචාව. ඒක අපිට අහිමි වුණ මුදල් තමයි බිලියන 15.9. ඒවගේම චීන වලින් ගෙනාවා මේ පොහොර කියලා අසුචි නෙවක්. ඒකට අපිට ගෙවන්න සුණා බිලියන මිලියන 9.6. මේ මුදල් රඳව ගන්න තිබුණා නම් මම හිතන්නේ මේ මැතිවර 3ක් නෙවෙයි 4ක් පවත්තන්න තිබුණා. දැන් ඒවගේම දැන් පසුගිය කාලේ අපි දැක්කා රාජ්‍ය අමාත්‍යෝ භූමියපත් උනා එයට දරන්නත් මුදල් තියෙන මේ රජර්ගීත ඔගේ දැන් රාජ්‍යයේ පාර්ශ්වයෙන් කිනකොට දැන් ඊයේ පෙරේද අපේ ජනපතිතුමා කිව්වා විශේෂයෙන්ම IMF මුදල් ලැබුණා අපි ගැන සතුටු වෙනවා ඒ වගේම IMF මුදල් ලැබුණා නම් මම හිතන්නේ
honorable member your time is over
ලෝක බැංකුව ඒ වගේම විවිධ ආධාර කරුවන් අපිට මුදල් ලබා ගන්න වෙනවා. එතකොට මුදල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුවට මුදල් නැතිකම නෙවෙයි ආණ්ඩුවට ඡන්ද නැතිකම. නිසා මේක රජයේ මේ සම්බන්ධ විශේෂයෙන්ම මම කියන්නේ ස්ථිර වශයෙන් මේ ප්‍රකාශ කරොත් මේ මැතිවරණ පවත්වනවාද නැද්ද කියලා අයිතමත හොඳයි මොකද්ද? දැන් රජයෙන් දරින් බොහෝ අය මේ මැතිවරණ සඳහා ඉදිරිපත් කරනවා. දැන් එයාට මේ මැතිවරණය තල්ලුව නිසා ඒකට මුදල් මේකට පඩියත් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. මේ සම්බන්ධව රජයේ තමුගේ අවධානය යොමු
කරලා
සඳහන් කරමින් මාගේ ස්තුතිය.
ස්තුතිය. ඊළඟට honorable PM Anupa Pascal you have 9 minutes.
මුල් අසන අරූඪ ගරු මන්ත්‍රීතුමනි අපිට මේ වෙනකොට ඉතාමත් සුබවාදී තත්ත්වයක් පේන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 වර්ෂයේදී ජනාධිපති ධුරයට පත් වෙනකොට ඉතාමත් බිහිසුණු තත්ත්වයක් රටේ තිබුණේ. පාරේ තෙල් වලට ගෑස් වලට මිනිස්සු ගහගෙන හෘද රෝග හැදලා මරණ තත්ත්වයට පත් වෙලා තිබුණා. මහපාරේ ජීවිතයේ වැඩි වෙලාවක් කාලේ වැඩි වෙලාවක් දාස වැඩි වෙලාවක් ගත කරන තත්ත්වයට පත් වෙලා තිබුණා. රට පුරා ජනතා වික්‍රමයට සම්බන්ධ කල්ලි ගෙවල් ගිනි තිබ්බා. පහර දුන්නා. උද්ඝෝෂණ කරා. බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවත් රාජ්‍යත් කොල්ලකන්න ලෑස්ති වුණා. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව හිටියා. ආදායම සම්පූර්ණයෙන් බිඳ වැටුණා. එහෙම තත්ත්වයක් තුල බලයට පත්තුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආර්ථික යුද්ධයේ ජයගන්න සුදුසුද නැද්ද කියන එක පිළිබඳව දවන්ත කතිකාවතක් රටේ ඇති වෙලා තිබුණා. ਉਹ කොහෙත්ම සුදුසු නැහැයි කියලා විරුද්ධ පක්ෂයේ විසින් ජනතා වික්‍රම ප්‍රමණ විසින් එම නැත්නම් සමාජ ජනබලවේගයේ විසින් දිගින් දිගට ප්‍රකාශ කරා විතරක් නෙමෙයි මහපහට බෑලා මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්න උත්සාහ කරා. විදේශිකයන්ට කිව්වා ඩොලර් එවන්න එපා කියලා ප්‍රසිද්ධිය කිව්වා. සංචාර ව්‍යාපාරයේ සහ මුලින්ම බිඳ දාන්න මහපාරේ උද්ඝෝෂණ පටන් ගත්තා. විදුලිය කැපි තිබුණා. ගෑස් නෑ ගෑස් පොලිමේ හිටියා. අන්නෙම තත්ත්වයක් තුල තමයි මේ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට ආවේ. මේක නීත්‍ය අනුකූල නෑ කියලා කිව්වා. ව්‍යවස්ථා විරෝධී කියලා කිව්වා. ජන සම්මතට එරෙහි කියලා කිව්වා. නමුත් වෙන කිසිම කෙනෙක් බාරගත්තේ නෑ. පස්ස දොරෙන් පැනලා ගියා බාර ගන්න කියනකොට ගෝඨාභය රාජපක්ෂ. පස්ස දොරෙන් පැනලා ගිහිල්ලා බාර ගන්න කියනකොට පැනලා ගිය පුද්ගලව දැන් කෑ ගහුවා. නමුත් එතුමා බාරගත්තා. දැන් මොකද්ද තත්ත්වය? ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා දැඩි තීරණ වලට එන්න ඕනේ කියන එක, තිරසාර තීන්දුව වලට එන්න ඕනේ කියන එක මනා ප්‍රකටුණයි. දා ත්‍රස්තවාදී යුද්ධය ජය ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ සුදුසුයි කියන එක අපි තීරණය කළා. වගේම එදා ඇමරිකායෙන් යුරෝපයෙන් ඇවිල්ලා යුද්ධේ නවත්තන්න කියනකොට නවත්තන්න නැතු යුද්ධ කළා. වගේම මේ ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා ජනාධිපතිතුමා. බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රතිපත්තිය, අපනයන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරා. වගේම මේ රටටම පොහොර ලබා දුන්නා. ගෑස් ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරා. පොලි යුගය නැති කරා. පෙට්‍රල් ඩීසල් සියලු දෙනාට ලැබෙන ක්‍රමවේදයක් සකස් කරා. සාමකාමී තත්ත්වයක් රටට බිහි වුණා. ඒක අපි අමතක කරන අරකයි. මේ ආර්ථික යුද්ධයේ පළවෙනි පියවර බදු ප්‍රතිපත්ති ඇතුළු සියලු මේවා මූලික පදනම් සකස් වුණා. ඒත් විරුද්ධ පක්ෂ පාරට බැහැල උද්ඝෝෂණය කරනකොට, මේ රට අරාජික කරනකොට ඒවට නොබිය මුහුණ දුන්නා. ත්‍රස්තවාදී ක්‍රියාදාමය ගෙවල් ගිනි තියන එක පාර්ලිමේන්තුව ගිනි තියන සූදානම් වෙච්ච ත්‍රස්ත කල්ලි සම්පූර්ණයෙන් නිහඬ කරා. බලහත්කාරයෙන් පාලනය බලය ගන්න මුළු රටම ගිනි තියන තත්ත්වයට පත් කරපු සියලුම කල්ලි කණ්ඩායම් නිහඬ කරා. ඒක අත්‍යවශ්‍ය දෙයක් තමයි. දැන් ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව සකස් වීම පවතිනවා. අපි දන්නවා අපි ඉල්ලුවේ සිංගප්පූරුවක් මැලේසියාවක් දකුණු කොරියාවක් ආර්ථික අතින් තුන්වෙනි ලෝකේ රටක් නෙමෙයි පළවෙනි ලෝකේ රටක් අපි ඉල්ලුවේ. මුළු සමාජයම කොම්පැනියක් විදිහට හිතලා සියලුම ආයතන ලාභදායක ආයතන බවට පත් කරන්න අපි ඉල්ලුවේ. දැන් සීබී එකේ තත්ත්වයට ගෙනල්ලා තිනවා. පෙට්‍රෝලියම් එකේ තත්ත්වයට ගහලා තිනවා. වෝටර් බෝඩ් එකේ තත්ත්වයට යනවා. ඒ වගේම යාලංකා නිශ්චිත තිරස්සාර ප්‍රතිපත්තියක් එතුමාට තියෙනවා. ආර්ථික ප්‍රතිපත්තියක් පළවෙනිවෙනත් රට දෙවෙනිවෙනත් රට තෙවෙනිවෙනත් රට කියලා තමයි එතුමා ප්‍රකාශ කරේ. සියලුම දේ ආර්ථික යුද්ධය සඳහා ඉලක්ක කරගතන කළ යුතුයි. ඉතිහාසය විමසීමක් අවශ්‍ය නැහැ. කිසිදු දේශපාලන පක්ෂයක අපි සියලු දෙනාම වෙනස් වෙන්න ඕනේ. දැන් අපි සියලු දෙනාම වෙනස් වෙන්න ඕනේ. අපි සියලු දෙනාම ඉතිහාසයෙන් ගැලවිලා වර්තමාන අභියෝගයට මුහුණ දිය හැකි ආකාරයට වෙනස් විය යුතුයි. සමාජවාදී ප්‍රතිපත්ති ගැන කතා කර කර රට බංකොලොත් කරන එක නතර කළ යුතුයි. ජාතික සම්පත් ගැන කතා කර කර මුළු රටම ණයකරන එක නතර කළ යුතුයි. සෑම ආයතනයක්ම ලාභදායක ආයතනයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියට සියලු දෙනාම අවතීර්ණ විය යුතුයි. මේ තත්ත්වය තුළ ජනතා යුක්ති පෙරමුණ අද මන්ද පෝෂණය වෙනුවෙන් කතා කරනවද? මුදල් වෙන් කරන්න කියනවද?
You have 2 minutes.
නමුත් නව රජයෙන් ලක්ෂ 28කට අවශ්‍ය සහල් අපි ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන මේ මාස දෙක තුල. ඒ වගේම සහල් වලට නියමිත මිලක් ලබා දීලා තිනවා. ගොවියන්ගේ ප්‍රශ්න විසඳලා තිනවා. ආර්ථික නිශ්චිත ඉලක්කයක් කරා ගෙනියන්න අවශ්‍ය කරන මූලික පදනම සකස් කරලා තිනවා. උද්ඝෝෂකයන්ට ඕන විදිහට ඡන්ද තියන්න බෑ. එදා ගෝඨාභය රාජපක්ෂ රට වහන්න කියලා කිව්වාම රට වැහුවා. ඒ නිසා තමයි එතුමා ඉතම අදත් මගේ කාර්යාලය එතුමාගේ පින්තූරේ තිනවා. අදත් මම ආදරය කරන නමුත් එතුමාගේ තීන්දුව తీරන නිසා රටේ ආර්ථික කඩා වැටුණා. නමුත් මේ මොහොත ඡන්ද වලට අවශ්‍ය නැති සුසු පරිසරයක් නෙමෙයි තියන්නේ. ජනතාවට කන්න නැහැ. මන්ද පෝෂණය වැඩි වෙනවා. රෝහල් වල බෙහෙත් නැහැ. එන විරුද්ධ පක්ෂ වලට ඕන විදිහට ඡන්ද තිබ්බොත් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මුදල් නැති වෙලාවේ මුදල් වෙන් කළ යුත්තේ කොමඩද කියන එක පිළිබඳව අපි නිශ්චිතව තීන්දුව తీරන ගන්න ඕනේ. විරුද්ධ පක්ෂයට ඕන විදිහට රට පාලනය කරොත් නැවතත් රටේ ආර්ථිකය වැටෙනවා. අපිට ඡන්ද තියලා දිනන්න පුළුවන්. නමුත් ඒ කාල පරාසය තුලදී රටේ ආර්ථිකයට වෙන දේ පිළිබඳව කවුද වග කියන්නේ? ඒ වගකීම ගන්න කවුද? එදා රට වහන්න කියපුවා වගකීම ගත්තද? එහෙනම් මේ ඡන්ද තියන්න කියන අතේ වගකීම ගන්නෙ නැහැ. ඒක නිසා රටේ ආර්ථිකය පළමුවත් දෙවුනොත් තෙවුනොත් කියන ප්‍රතිපත්තිය මත ඡන්ද අපිට අවශ්‍ය නැහැ. අවුරුද්දක් ගියාට පස්සේ රටේ ආර්ථිකය නියම තලයට ආවට පස්සේ තමයි ඡන්ද ගැන අපි හිතන්නත් ඕනේ.
Honorable member, your time is over. Please wind up.
මට තව විනාඩියක් දෙන්න. තප්පර 30ක්. ඒ නිසා ඡන්ද නෙමෙයි රටේ ආර්ථිකය ගැන හිතන සියලු දෙනා එකමුතු වන්න. සියලු දෙනා එක්සත් වන්න. එක්සත් වෙලා මේ රට ආර්ථික අර්බුදයෙන් ජයගෙන දිනු රාජ්‍ය කරා යන ගමනේ මූලික පදනම සකස් කරන්න ඔබ සැමට ස්තුතියි.
ඊළඟට හොන්රබල් LW චමින්ද විජේසරි ඔබතුමාට මිනිත්තු 8ක්.
ස්තුතියි කුලසනේ ගරු මන්ත්‍රීතුමනි. ආණ්ඩුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු කියන කතාව පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් පිළිබඳව තමයි අපිට හිතන්න ඉන්නේ මුලසනේ මන්ත්‍රීතුමනි මුලින්. එයි මම එහෙම කියන්නේ දැන් රනිල් වික්‍රමසිංහ තමයි එකම ජගත කියනකොට මෙයාලා මේ ආණ්ඩුව ගන්න ගෙනාව ගෝඨාභය රාජපක්ෂ ගෙනාවට කියපු කතා රටේ ආරක්ෂාව, රටේ මුරදේවතාව එහෙම කියපු එහෙම කටවල් වලින් එයාට බැරි වෙනකොට කිව්වා නෑ එයා ඕනි නෑ මොළ හත ආයෙනවා. බැසිල්ලා රාජපක්ෂ මහත්තයා තමයි මේකේ හොඳම කෙරුම්කාරයා කිව්වා නේද අපේ ඉන්දිරිල් මන්ත්‍රීතුමා. එහෙම අවස්ථාවන් අවස්ථාවට වෙලාවෙන් වෙලාවට ආර්ථිකය ගොඩගන්න රට ගොඩගන්න නම් කියලා පුද්ගලෝ පෙන්නලා කෑ ගහලා ඒ අත්වලසන් දීපු මැති ඇමතුරු දැන් කියනවා රනිල් හොඳයි කියලා. අපි කොතනින්ද hina වෙන්න ඕනේ මුළු ශ්‍රේමන්තියතුමනි? අපි අහන්නේ මේ මහා බැංකුව කඩලා රට බංගලොත් කරා කියපු මහා බැංකුව හොරා මේ නැවත රටේ අනාගත වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ පුරවන්නේ නැහැ මුළු ශ්‍රේමන්තියතුමනි. මං කියන්නම් කවුරු වෙනුවෙන්ද මේ මහා භාණ්ඩාගාරයේ පුරවන්නේ කියලා. ඒක ඉතිහාසයේ ඉඳලාම හරියට ආවම ඒක හොඳටම තේරෙනවා. ඒ නිසා තමන්ගේ ගතමනාව ලැබෙනකොට තමන්ට රාජ්‍ය අමතිකමක් ලැබුණම තමන්ගේ අම්මා තාත්තා පවා අමතක කරන දේශපාලන චරිත මේ පාර්ලිමේන්තුවත් ඉන්නවා කියන කාරණේ පෙන්වා දෙන්නේ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කන්තිවරු කතා කරා. රෑට යනවා මහින්ද මහත්තයාලා. දවල්ට ඇවිල්ලා රනිල් මහත්තයා හුදයි කියලා. ආමුල සේවන්තිතු අපි දැක්ක අයියේ ආයේ මහින්ද එක්ක නැගිටමු කියලා මේ ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා ගිහිල්ලා. ඒතොර අපි අහන්නේ දැන් මේ රට ආර්ථිකය හදලා ඊළඟ ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී කතා කරලා කියන්න කොයි කතා කරන කොන්ද තියෙන මේ මේ ආණ්ඩු පක්ෂේ නේ කාගෙත් එක්කද හිටගන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කද? නාමල් රාජපක්ෂ මහත්තයත් එක්කද? බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්කද? එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කද කියලා කියන්න කොන්දක් තියෙනවා? නෑ. දැන් මේ මොහොතේ මේ වෙලාවේ රටේ ආර්ථිකය කෙසේ වෙතත් තමන්ගේ ආර්ථිකය හැදිලා තියෙනවා. තමන්ට තනතුරක් ලැබිලා තියෙනවා. ඒක රකගන්න මොනා හරි කියනවා කියන කාරණේනේ අපිට හිතන්න වෙන්නේ. අපි ආන්නේ ගෝඨාභය අසාර්ථකයිද එහෙම කියනවද? බැසිල් රාජපක්ෂ අසාර්ථකයිද එහෙම කියනවද? මහින්ද රාජපක්ෂ අසාර්ථකයිද එහෙම කියනවද? එහෙමනම් ඒගලන් එකයි නැගිටිනවා කියන බොරුව සමාජයේ වශයෙන් දේශපාලනය පාවිච්චි කරනවා නේද මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය මැතිවතුතු? එසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කිව්වා අයියේ පෙරේදා මගේ යුතුකම විශ්ිත කරයි කියලා. එහෙනම් අපි අහන මොකද්ද එතුමගේ රට වෙනුවෙන් ඉස්සකලා තියෙන යුතුකම් ටික? අද අපි මහපාරේ පයින් ඇවිදලා යනකොට රටේ ජනතාව විඳින දුක ප්‍රශ්න ටික නොතේරෙන මේ ආණ්ඩුවේ සමහර උදවිය කියනවා එයාලට හොඳ වෙච්ච නිසා. ඔකේ අපේ ගෙවල් ගිනි තිබුණා, අපිට මහපාරේ යන්න බැරි වුණා, අපිට ගහන දත්තයට රත් වුණා, අපේ දේශපාලනේ පිළිගත්තේ නැහැ. දැන් එහෙම නෙවෙයි, දැන් මහපාරේ යන්න පුළුවන්, දැන් ඇමතිකම ලැබිලා තියෙනවා, නැවත දේශපාලනේ කරන්න පුළුවන්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මගේ යුතුකම ඉස්සෙහිද කරන්න. ඒක තමයි එදා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් බලාපොරොත්තු වුණේ ආණ්ඩුව දීලා කරගන්න. වෙනමකොත් නෙමෙයි, ආර්ථිකය බංකොලොත් කරලා රට විනාශ කරලා රටේ ජනතාවගේ දෛනික ජීවිතය විනාශ කරලා ඒ විනාශ කරපු උදවේට රටේ පුරවැසිය මහපාර බෙදලා වීදි සටන් කරනකොට ඒ වීදි සටන් කාර්යය තුළ තිබිච්ච මොකක්ද? මේ රට විනාශ කරපු බංකොලොත් කරපු උදවිය කුදලලා හිරේ දාන්න පුළුවන් තැන කවුද හිටගන්නේ? එන්නේ ඒ කඳවර තමයි එදා හෙව්වේ. ඒ නිසා තමයි අපි සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ අපි එකතු වෙන්නම්, අපි සහයෝගය දෙන්නම්, හැබැයි මේ හොරු රකින්න හොරුත් එක්ක මේ ගමන යන්න වැඩපිළිවෙල අපි ඉන්නේ නැහැ කියලා. ඉසාර රටේ ජනතාව තේරුම් ගන්න. අපි පස්සට ගියේ මේ රටේ අද කවුරු මොනා කිව්වත් මොන බයිලේ ගැහුවත් රටේ තුන් හෙල කන්න බැරි තරපත් වෙලා තිබෙනවා. ඩොලරේ අඩු වුණා කියලා කියනවා ඒක හොඳයි රටේ බිම් මට්ටමට ඒක දැනෙනවනම්. රුපියල ශක්තිමත් වෙලා කියනවා ඒක හොඳයි රටේ තුන් හෙල කන්න බැරි මිනිස්සු තුන් හෙල කන්න පුළුවන් නම් අර මුළු ශ්‍රේමන්තුරු එහෙම වෙලා නැහැ. මේ යන්න ඕනි නෑ. මේ මේ මාදිවල මේ කඩපේරියේ කඩවලින් ගිහිල්ලා අහන්න දවසකට ගෑස් 30ක් විකුණපො ගෑස් අලෙවි මැදිස්ථානේ සතියේ ගෑස් 30ක්වත් විකුණ ගන්න බැරි දෙන වෙලාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මිනිස්සු දෛනිකව තමන්ගේ පාරිභෝජනයෙන් ඈත් වෙලා ඒ පාරිභෝජනය කරන භාණ්ඩ පාරිභෝජනය කරන්නේ නෑ. විකල්ප වලට ගිහිල්ලා තිබෙනවා. ඒ විකල්ප නිසා ආනයනේ සීමා වෙලා තියෙනවා. ආනයනේ සීමා වෙලා කරා අපනයනය සිද්ධ වෙන්නේ නැහැ. කර්මාන්තශාලා කඩාවැටලා නිසා ඉසා ඩොලරේ යම් මට්ටමක ස්ථාවර වීම පිළිබඳව ඒ හර ආර්ථිකයේ හොඳ වෙලා තියෙනවා. ඒ හර ආර්ථිකයේ ශක්තිමත් වෙලා තියෙනවා කියන කාරණේ කියන්න හදනවා නම් ඒක ආර්ථික විද්‍යාව දන්නේ නැති කාට හරි කිව්වට කමන්නේ නැහැ. ආර්ථික විද්‍යාත්මක බැලුවොත් අද රටේ ලෝකෙත් එක්ක දිහා බලනකොට තව තවත් රට අස්ථාවර වෙන රට ඉහළට යනවා කියන කාරණයක් කියන්නේ නැහැ. දැන් අපි බලමුකෝ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යුතුකම ඉසිද්ද කරලා තිබෙනු. අපි දැක්කා ඊයේද පෙරේදාද කියනවා අපේ හිටපු කෘෂිකර්ම ඇමතිතුමා තව ඇමතිකම් 30ක් පුරප්පාඩු තියෙනවා. මේ ඇමතිකම් ටික දෙන්නද ඕනිද නැද්දද ඕනි කියන කාරණේ පිළිබඳව කිව්වා වගේ මට දැනුණා. ඔව් ඔබතුමාගේ කතාව කිව්වා මේක හිඟ වෙලා තිබෙනවා. ඈ
ගරු හොන්ඩබල් මයින්දල්
මගේ වෙලාව දෙන්න.
මම කිසිම අවස්ථාවක ඇමතිකම් ඉල්ලලත්
නැහැ.
මම ඇමතිකම් දෙන කතාවක් කිව්වෙත් නැහැ. ඔබතුමාගේ ඉල්ලාස් කරගන්න මම
කිසිම පුරප්පාඩු පුරප්පාඩු තියෙන කතාවක්
කිව්වා.
හරයි. මේ එන්නේ මොකටද? මේ දැන් ගොඩාක් ඉන්නේ පොල් පැලේ කන්නනේ. දැන් ආර්ථිකය හොඳ වෙලා කියලා කියනවා. රටේ මිනිස්සුන්ගේ නෙමෙයි තම තමන්ගේ ආර්ථිකය හැදිලා තියෙනවා. දැන් ආණ්ඩුවේ ඇමතිවරුන්ටද හිටපු ඇමතිවරුන්ට ඇමතිකම් ටික ලබා ගන්න හිස්ව තියෙනවා. ඒක දෙන්න ඕනි. බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ ඉන්න කට්ටියට. එයාලට කැපැසිටි එක වැඩි. ඒක දරා ගන්න බෑ. ඒක දරා ගන්න බැරි නිසා මේක බෙදනවා නම් හොඳයි කියන මාතෘකා ටික දැන් හදනවා. ඔන්න 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 සමාජය තුළ සිද්ධ වෙන කාරණාවල් මේ ජනාධිපතිවරයා හදන මහභාණ්ඩාගාරයේ රැස් කරන මහභාණ්ඩාගාරයේ රැස් කරන්නේ කාට පේන්නද? රටේ රට හොරාගාපු රට බංගලොත් කරපු බුදු වෙටනේ. එහෙනම් මේ මහභාණ්ඩාගාරයේ යතුර තියෙන තියෙන එකතු කරන මුදල් ටික ඒක කොහෙද තියෙන්නේ මොනවාද තියෙන්නේ කියලා මේ හොරු ටික දන්නවා. එහෙනම් ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කරේ? හදන ආර්ථිකය හොරා ගන්න දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයා හදන ආර්ථිකය රනිල් වික්‍රමසිංහ මහත්තයා හදා ගන්නවා. හැබැයි තව කට්ටියක් ඉන්නවා. ඒ හදන ආර්ථිකය හොරා ගන්නව බලලා ෆයිල් හදලා කට්ටියක් ඉන්නවා. ඒ ෆයිල් ටික පෙන්න මුදල් ටික පෙන්න කියලා ඒකේ වටිනාකම පෙන්න ඒ වගේ යටින් අට දෙනු ගනු කරලා මේ තුන් ගැට්ටුව මේ රටේ ආර්ථිකය සහ රට බංකොලොත් කරලා දේශපාලන වශයෙන් තමන් වීරෝ වෙන්න හදන නිසා මතක තියාගන්න මේ රටේ උගත් බුද්ධිමත් තරුණ දේශපාලන කඳුරන්ට අපි කියනවා මේ හදන ආර්ථිකය හදන්නේ රටේ ජනතාවට නෙමෙයි නැවත රාජපක්ෂරොන්ට හොරා ගන්න නැවත රාජපක්ෂරොන්ගේ දේශපාලන ආර්ථිකය ගොඩ ගන්න ඒ හදනකොට ඒ හොරා ගන්න සියලු ෆයිල් හදලා කෑගාවේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලයේ කට්ටිය මෙන්න හොරා ගන්නවා මෙන්න මෙච්චරින් හොරා කෑවා මෙච්චරින් මෙන්න මේ පුද්ගලයා හොරා ගා මෙන්න මේ ඇමතිවරයා හොරා ගාලා ෆයිල් හැදයි මේක ෆයිල් එකක්වත් පොලිසියක උසාවියක යන්නේ නැහැ. ඒ සියල්ල යන්නේ ඒ හොරුන්ගේ ෆයිල් වල තිබෙන කාමර වල ලාචු වල මිසක් ඒ හරහා තමන්ගේ අටයද ගණ දිනුව කරගෙන මේ රටේ
දේශපාලනයේ විකෘතිය
නවත්තලා සමග ජනබලයේ දේශපාලන වැඩ පිළිවෙල අපි ඉදිරි තුල කරනවා කියන කාලය මතක් කරන මොහොතේ මන්ත්‍රීතුමනි
ස්තුතියි. ඊළඟට හොනරබල් මහින්දානන්ද අලුත්ගමගේ you have 18 minutes. ආ හොනරබල් Diana Gamage, you have 9 minutes.
How many minutes, sorry?
9 minutes.
Thank you. Garu Mulasrunra Mantrituma, ada me sangwadaya vivadayata ekathuwima ganima labima gana mama satutu wenawa mokada meka attatama athyawashya rate thiranaatmaka vivadayak ada me yanne apita man patan ganna ona kiyala issellama api ඊයේ මම මේ කතාව කතා කරා. අපි කතා කරනවා මේ ඡන්දයක් ගැන අද කතා කරනවා, රටේ ජනතාවගේ මේ පීඩනය ගැන කතා කරනවා, විදුලි බිල් ගැන කතා කරනවා, මේ සියලු දේවල් ගැනම අපි කතා කරනවා. ඔව් ජනතාව පීඩණයට පත් වෙලා ඉන්නවා, ජනතාවගේ විදුලි බිල වැඩි, මේ සියලු දේවල් මේ ප්‍රශ්න තියෙනවා. මේකට විසඳුම ඡන්දයක්ද? ඡන්දයක් තිබ්බොත් මේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවද? මම නම් එහෙම දකින්නේ නැහැ. මොකද මේකට විසඳුම ඡන්දය නෙමෙයි. මේකට එකම විසඳුම මේ රටේ ආර්ථිකය නගා සිටුවීම විතරයි. අද පැය 24ම අපිට විදුලිය ලබා දීලා තියෙනවා. ඔව් විදුලි බිල වැඩි කරන්න සිද්ධ වුණා. ඒ විදුලි බිල වැඩි වීම තුළ තමයි අපිට අද පැය 24ම මේ විදුලි බිල විදුලිය අපිට ලබා දෙන්න පුළුවන් ජනතාවට. ඔව් ජනතාවට පීඩාවට පත් වෙලා ඉන්නවා තමයි. ඇයි ඒ? රට අද ආර්ථිකයෙන් කඩා වැටිලා ඉවරයි. මේ රට කඩා වැටලා තියෙන්නේ දැන්. මේ කතා කරන සියලු දෙනාම කතා කරන්නේ හරියට ඊයේ මේ ඉපදිච්ච අය වගේ. මේ රට ගැන දන්නේ නැති අය වගේ කතා කරනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ සමහරක් මේ විපක්ෂයේ කට්ටිය. මම අහන්න කැමති මොකද්ද මේකට ඔබතුමාලා ගේන යෝජනාව? මේ ඡන්දයක් තියලා මොකද්ද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ කරගන්න? මේ ජනතාවට ඔබතුමාලාට දෙන්න පුළුවන්ද? ඩොලර් වස්සන්න පුළුවන්ද මේ රට තුල? මේ ඡන්දයක් තියෙන වෙලාවක්ද? මම අහන්න කැමති මොකද්ද ඔබතුමාලගේ තියෙන මේ සාධාරණත්වය? මේ ඡන්දවලට හරි මොනවට හරි වියදම් අයින් කරන්න කියන්නේ? අපේ බජට් එකට ඔබතුමාලා ඇවිල්ලා මෙතන කෑක් ගහලා ඡන්දේ මේ සල්ලි වෙන් කරන මොහොතේ මේ අපේ තිබ්බ මේ බජට් එකට විරුද්ධව අත උස්සලා මේ පාර්ලිමේන්තුව තුල සම්පූර්ණ මේ අයවැයට විරුද්ධව කතා කරා, විරුද්ධව අත ඉස්සුවා මේ අයවැයට. එහෙව් එකේ දැන් ඇවිල්ලා මේවට වෙන් කරපු සල්ලි අපිට දෙන්න කියලා කියන්න මොකද්ද තියෙන මොකද්ද මේ සාධාරණත්වය? මට ඒක තේරෙන්නේ නැහැ ඔබතුමාලා. අනිත් එක මම කියන්න කැමතියි මේ රටේ ජනතාව මේ එදා ඇවිල්ලා මේ කරු විපක්ෂ නායකතුමා කියනවා රටවල් වල මිනිස්සු අපිට කියනවලු IMF අනිවාර්යයෙන්ම ඡන්දයක් තිබිය යුතුයි කියලා රටේ IMF එක දෙන්න. මේක සම්පූර්ණ බොරුවක්. මේක රටේ ජනතාව නොමග යවන බොරුවක්. එහෙම කිසිම රටකින් මේ රටට කියලා නැහැ ඡන්දයක් තියන්න කියලා අපිට බලපෑම් කරලා නැහැ. අපි ස්වෛරී භාවයක් තියෙන රටක්. We are an independent nation. And nobody in the world, no country in the world can force us to go ahead and have elections in this country. They have no right to do that because we have gained our independence 75 years ago. And no one can force us to do what they want us to do. And we are not willing to do that either. But of course, there are conditions under the IMF that we have to follow. These are the rules and the regulations. Even if you, the opposition, had to go to the IMF, these are the rules and regulations that you will have to follow. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ IMF එකේ කොන්දේසි ටික ඔබතුමාලා පිළිපදින්නේ නැද්ද? ඔබතුමාලා කොහොමද කොන්දේසි දාන්නේ IMF එකට එහෙනම්? ඒගොල්ලන් අපිට සල්ලි දෙයිද මේකෙන් ගොඩ එන්න? බොරුවට බොරු කතා කිය කේ රටේ ජනතාව නොමග යවන්න එපා ඔබතුමාලා වෙන. මේ පාරවල් වල නැ කෑ ගහගල හූ තියාගෙන බොරුවට ඔබතුමාලා දන්නවද මේ කඳුළු ගෑස් වලට මේ ගෑස් කැනිස්ටර්ස් වලට මොන තරම් සල්ලියක් මේ රටේ ජනතාව වියදම් කරනවද කියලා? ඔබතුමාලා හිතුවද මේක විහිළුවක් කියලා? මේ සෑම දෙයකටම සල්ලි යන්නේ මේ රටේ. කාගේද මේ සල්ලි? අපි ගෙවල් වලින් ගෙනල්ලා දෙන සල්ලිද මේ රජයට? අපි එක්කෙනෙක්වත් මේ රජයට සල්ලි ගෙනල්ලා දෙනවද ගෙදරින්? මේ කඳුළු ගෑස් ගහන ඒවට මේ කැනිස්ටර් හැම එකකටම සල්ලි. ඇයි මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ මේ රට? ඇයි මේක කරන්නේ? මේ රටට දැන් ගලාගෙන එනවා අපිට ටිකින් ටික අපි දැකලා තියෙ දැක්ක දැන් සංචාරක මේ රටට පැමිණෙනවා. ඒ පැමිණෙන මොහොතක මොකද්ද මේ කරන විහිළුව? නැවතත් ඔබතුමාලා මේ හදන්නේ කුරුඳුපොළු යුගය ගේන්න. මම ඒක කියනවා වගකීමෙන්. මොකද මේ කුරුඳුපොළු යුගය තමයි ගේන්න හදන්නේ ආයි. මොකද හේතුව රටේ ජනතාව ගහනවා. ඔය උද්ඝෝෂකය කරන අයට දැන් රටේ ජනතාවට මේක එපා වෙලා ඉන්නේ. මේ කොළඹ මේ කොළඹ ඉන්න සංචාරකින්ට එළියට බහින්න බෑ. මේ හෝටල් වල ඉන්න සංචාරකින්ට එළියට බහින්න බෑ. බිය ගැන්විලා ඉන්නේ මේවා ඇතුළට හිර වෙලා ඉන්නේ. මොකද්ද මේ කරන විහිළුව? මේක වහාම නවත්තන්න. මොකද මේ කොළඹවට මේ කරන ඔක්කොම මේ උද්ඝෝෂණ මේ කොළඹවට තමයි මේක කමර්ෂල් සිටි එක. මේකේ ඉන්න ටුවරිස්ලා මේ හෝටල් මේ ඔක්කොම හෝටල් අද පිරිලා. ගිහින් බලන්න. මේ හෝටල් ටික පිරිලා. ඇයි මේ තරම් කුහක? මොකද්ද මේ කුහකත්වය? රටට ආදරය කරන ඔයතන ඉන්න කිසි කෙනෙක් මේ වගේ වැඩක් කරන්නේ නැහැ. මම දකින්නේ මේ කුහකත්වේ මේ දේශපාලන බොරු බලයක් අරගෙන බොරු කතාවක් කියාගෙන දේශපාලන වාසි ගන්න බොරුවට ජනතාව නොමග යවලා මේ රට අගාධයකට ඇදලා දාන්න තවත් අද අරාජික කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒකට මං හිතන්නේ මේ රටේ ජනතාව ඉඩ තියයි කියලා. මම කියනවා මේ රටේ ජනතාවට මේ මිනිසුන්ට ගහන්න ඕනේ. රටේ ජනතාව ගහන්න ඕන. මොකද රජයට ඔබ සියලු දෙනාගේම මුදල් තමයි මේ කඳුළු ගෑස් වලටත් මේ වතුර වලටත් මේ කරන අපරාධ වලට වියදම් කරන්නේ ඔබ සියලු දෙනාගේම මේ බදු මුදල් මේ සල්ලි මේ යන්නේ. මේක වහාම නවත්තන්න. මේ රට අපිට ගොඩ දාන්න ඉඩ දෙන්න. මේ ජනාධිපතිතුමාට මම අහගෙන මේ දැන් කියනවා නම් ටිකක්. මම පුද්ගලිකවම ඔය නමකට මම සහයෝගය දෙන්නේ නැහැ. මම සපෝට් එක දෙන්නේ කවුද හරි මේ රට ගොඩ දාන කෙනාට. ඔය ඉන්න විපක්ෂ නායකතුමා කොන්දේසි 10ක් 15ක් විතර දාලා අගමැතිකම ගන්න හැදුවා. අන්තිමට කොන්දේසි 10 15 12 වුණා 10 වුණා 5 වුණා අන්තිමට මුණොත් කොන්දේසි නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වැටිච්ච රට බාර ගන්නකොට කොන්දේසි නැතුව අනේ මට අගමැතිකම දෙන්න කියලා ගෝඨාභයසයට රෑ 30 කෝල් කර කර අඬනවා. අනේ මට අගමැතිකම දෙන්න. මොකද්ද මේ කරන්නේ මේ විහිළුව? ඒ බාර ගන්න කෙනෙකුට මේ කිසි කෙනෙක් ආවේ නැහැ බාර ගන්න මේ රට. ඇයි? බය වුණා. දන්නවා මේකට විසඳුමක් දෙන්න විදිහක් නැහැ කියලා. දන්නවා ජාත්‍යන්තරත් එක්ක කරගන්න බෑ කියලා මේක. ඒ හින්දා බය වුණා. නමුත් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාර අරගෙන මේක කරට අරගෙන එතුමා මේ මාස 8 ඇතුළත පෝලිං නැති කරා මේ රටේ. අද පෝලිමක් තියෙනවද? අද ගෑස් පෝලිං තියෙනවද? අද තියෙනවද පෝලිං මේ පෙට්‍රල් ෂෙඩ් වල පෝලිං තියෙනවද අද? මිනිසුන්ට. අපි සියලු දෙනාම මේ සැක්‍රිෆයිසස් කළ යුතුයි. මේ කැපකිරීම අපි රටක් හැටියට, අපි මේ රටේ ඉන්න ජනතාව හැටියට, අපි ජනතාව, මේ 225ම අපි ජනතාව, අපි කියලා වෙනස් නැහැ. අපිත් මේ සියලු දේම දරා ගන්න ඕනේ. අපිත් මේ ඔක්කොම වගකීම් ගන්න ඕනේ.
Honorable member, you have 2 more minutes.
ඒ හින්දා මම කියන්නේ මේ රට ගැන හිතන්න පළවට මහා ලොකුවට කතා කරනකොට මගේ පළමුව රට ගියයි. කතා කරනකොට ওই ස්ටේජ් වල ගිහිල්ලා ඌ තියලා කෑ ගහලා මේ රටේ ජනතාව ගැන කතා කරන්නේ. ඇත්තටම රටේ ජනතාවට ආදරයක් තියෙනවද කවුරුවත්? මේ රට ගැන ආදරයක් තියෙනවද? මේ ජනතාව ඇත්තට මේ වලෙන් ගොඩ දාන්න ඕනේද? අපිට බෑ తాවකාලික විසඳුම් දෙන්න. తాවකාලික විසඳුම් දෙන්න පුළුවන් ඕන තරම්. නමුත් ඒක නෙමෙයි මෙතන විය යුත්තේ. මේකට සදාකාලික විසඳුමක් ඕන මේ රටට, මේ ආර්ථිකයට. දැන්වත් අපි ආර්ථික ප්‍රතිපත්තියක් හැදිය යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් මේ රට තුල තිබිය යුතුයි. මේ රට තව තවත් ගොඩ යන්න බෑ මේ විදිහට. මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. නැත්නම් මේ IMF එකක් අරගෙන 2.9 බිලියන් මේ අවුරුදු 3-4ක් ඇතුළත අරගෙන අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේකෙන් අපිට සම්පූර්ණ රටක් ගොඩ දාන්න බෑ. මේකට අපි මේ දූෂණය වංචාව නවත්තලා මේ සියලු දේ නවත්තලා අපි මේ ගන්න සල්ලි වලින් අපි හරි දේ කරන්න ඕන. මේක හරියට කළමනාකරණය කරගන්න ඕනේ. ඒකයි විය යුත්තේ. එහෙම නැතුව ඕන විදිහට ඕන තැන් වලට සල්ලි වියදම් කර කර අනවශ්‍ය තැන් වලට සල්ලි වියදම් කර කර අපිට ඡන්දයක් ඕනේ. අනිවාර්යයෙන්ම ඡන්දයක් තියෙන්න ඕනේ. මොකද රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න ඕනේ. නමුත් මේකද වෙලාව ඡන්දයකට? මොකද්ද අපි මේ කරන්නේ? ඔලුගෙඩි මාරු කරනවද? මේ මෙතන ඉන්න 225 මාරු වෙනවද? මේ රටේ නායකයා මාරු වෙනවද? එහෙම වෙන්නේ නැහැ මේ ඡන්දෙන්. මේ ඡන්දෙන් වෙන්නේ රජයට නැවත බරක් එකතු වෙන එක. මේ රටේ ජනතාවට නැවත තවත් තවත් බරක් එකතු වෙන එක. මොකද මේ 8700 ගානකට අපි මේ ගෙවන්න ඕනේ මාසෙකට. මේ වියදම් ගෙවන්න ඕනේ. වාහනයක් දෙන්න නැති වුණාම කෑ ගහගෙන පාරට බයි. මිනිස්සු කතා කරනවා 225ක වාහන ගැන, පර්මිට් ගැන. 82000 ගානක වාහන තියෙනවා මේ රජයට අයිති. අපි 500ක් අයින් කරත් අර ශාන්ත බණ්ඩාර මැතිතුමා කිව්වා වගේ එකසරයක්. 81500ට මොකද වෙලා තියෙන්නේ? රජයේ නිලධාරි ළඟ ඒව ගැන කවුරුත් කතා කරන්නේත් නැහැ.
හැබැයි
අපිට ඒකට ප්‍රශ්නෙකුත් නැහැ. ඒක අපි සැක්‍රිෆයිස් කරන්න කැමති. අපි ලෑස්ති. මන්ද පුද්ගලිකව මම. පර්මිට් අවශ්‍ය නැහැ. වාහනයක් අවශ්‍ය නැහැ.
The time is over. Please wind up.
මේකට අකුල් හෙලන්න එපා. පාරවල් වලට බැහැලා බොරුවට කෑක් ගහගෙන විනාශ කරන්න හදන්න එපා මේ රට. මේ විනාශය හොඳටම ඇති මේ රටේ. මේ රටේ විනාශය හොඳටම ඇති. රටේ ජනතාව අපි දන්නවා ප්‍රශ්න. අලුතෙන් කියන්න දෙයක්
නැහැ මෙතන කෑ ගහ.
අපි රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තමයි මේ ගරු ජනාධිපතිතුමා ලෑස්ති වෙන්නේ. මේ කරන්න හදන්නේ අපි ඔක්කොම එකතු වෙලා. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමා මම අන්තිම තව තත්පරයක් දෙන්න මට කියන්න තියෙන ජනාධිපතිතුමාට, ගරු ජනාධිපතිතුමා, අපි මෙච්චර පින්සෙන්ඩු වෙනවා මෙතන ඇවිල්ලා හැමදාම අපි සියලු දෙනාම අපිත් එක්ක එකතු වෙන්න ඕගොල්ලෝ මේ රට හදමු මේක ගොඩ දාමු කියලා. මම දැන් ජනාධිපතිතුමාට කියන්නේ මේ ඔක්කොටම ඕන කැහැම්මලක් කරගන්න කියලා. අපි මේ රට හදාගෙන යන්. ඒගොල්ලන්ට පින්සෙන්ඩු වෙලා ඇවිත් එකතු වෙන්න කිය කිය ඉන්න එකේ තේරුමක් නැහැ.
ස්තුතියි. ඊළඟට හොනරබල් තුෂාර ඉන්දුනිල් අමරසේන. You have 7 minutes.
බොහොම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමා. ඩයනා මැතිනියට පිළිතුරක් දෙන්න තියෙනවා. අවසාන විනාඩිය තමයි මයික් කියන්න හිතානින්නේ. හිටියොත් හොඳයි. මොකද ඩයනා යන හින්ද මං කියන්නම්. දැන් ඩයනා නෝනා මන්ත්‍රීතුමිය සාමාන්‍යයෙන් ඡන්ද ගැන දන්නේ නැහැ. එතුමිය ඡන්දකින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් නෙවෙයි. ලයිස්ට්යෙන් ආපු කෙනෙකුට ඡන්දයක තියෙන මැතිවරණයක තියෙන වටිනාකම ඒ පිළිබඳව එතුමිය දන්නේ නැහැ. හැබැයි මේ මට මගේ වෙලාව අවශ්‍යයි මන්ත්‍රීතුමා. මොකද
විනාඩි
7ක් වගේ කෙටි කාලයක්
තියෙනවා. කරු මන්ත්‍රීතුමා මම ඡන්දකින් එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා ඔතන ආද වාඩි වෙලා ඉන්නේ ඔබතුමාගේ ටීම් එක ඔක්කොම මම ඔබතුමාට වීසා එක දීලා ඔතන වාඩි කරවපු හින්දා තමයි. අන්න ඒක හොඳට මතක තියාගන්න ඔබතුමා. හරිද? ඒක නැති කරන්නත් මට පුළුවන්. ඔතන ඉන්න හම්බෙන්නෙත් නෑ කාටවත්. අන්න ඒක මතක තියාගන්න ඔබතුමා.
හොනබල ඉන්දනිල් තුමා.
හරි. මේ අපිව ජාතක කරලා තියෙන්නේ මේ ඩයනා මන්ත්‍රීවරිය. අනේ මම කරුණා කරලා කියනවා ඔය කට මේ කනේ ඉඳලා එහා පැත්ත කන ගාවට ඔය කට දිමුණට මේ කතා කරන වචනවල වගකීමක් වටිනාකමක් ඇතුව කතා කරන්න කියන එක. එතකොට ඩයනා නෝනා කියන හැටියට දැන් කඳුළු ගෑස් ගන්නත් සල්ලි ඉතුරු කරගන්න ඕනේ. කඳුළු ගෑස් ගන්න සල්ලි එකතු කරගන්න ඕනේ. එතකොට දැන් ඡන්දේ තිබ්බහම මේ රටේ විදේශික සංචාරක වෙන්නේ නැහැ. අර පෙරලා තියෙන හෝටල් ටික හිස් වෙනවා. මේ ඩයනා මන්ත්‍රීතුමියගේ තර්ක
ඒ පිරලා තියෙන හෝටල් ටික හිස්සනවා. එතකොට දැන් කුරුඳු පොළු කතාවක් කිව්වා. ගරු මන්ත්‍රීතුමිය කුරු ඔය 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 පොල්ල ගැන අහගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන්. මොකද ඔය කුරුඳු පොල්ල ගරු මන්ත්‍රීතුමිය කුරුඳු පොල්ල මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා භාවිත කරපු පොල්ලක්. මේව අපි භාවිත කරපු පොල්ලක් නෙවෙයි. තමන් ඔබතුමිය දන්නේ නැහැ. එතකොට ඉතින් ඔවා කතා කරන්න කියපුවාම කාලය ගත වෙන නිසා මම විශේෂයෙන් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අද අපි අඳන්න ඕන දවසක්. මොකද අද මාර්තු 9 වෙනිදා. දැන් මේට මාස දෙක තුනකට කලින් මැතිවරණ දෙපාර්තමේන්තුව මහා සද්දට නිවේදනය කළා මාර්තු 9 වෙනිදා පළාත් පාලන මැතිවරණයේ තියෙනවායි කියලා. හැබැයි අද මාර්තු 9 වෙනිදා. දැන් අද අපිට සිද්ධ වෙලා තියෙනවා පළාත් පාලන මැතිවරණය තියන්න කියලා ඉල්ලලා අඳන දවසක් බවට අද පත් වෙලා තියෙනවා. එතකොට අද මගු අද පවත්තන්න තිබිච්ච මගුල් ගෙදර නැහැ. අපි අද මේ මගුල් ගෙදර ඉල්ලලා අපි අද අඬනවා. ඉතින් ඒ නිසා මේක මම හිතන්නේ කාටවත් මතුනේ නැහැ මේ අදහස. අද අපි සතුටින් කතා කළ යුතු දවසක් නෙවෙයි. මේ නියම කරපු විදිහට නියම කරපු දවසට මාර්තු 9 වෙනිදා ඡන්දය තිබිය යුතු දවසේ අද අපිට සිද්ධ වෙලා තියෙනවා මැතිවරණය ඉල්ලලා හඬාවැටෙන්න කන්නලව් කරන්න ජනාධිපතිතුමාට මේ ආණ්ඩුවට බල කරන්න අද අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි කනගාටු විය යුතු ඇඬිය යුතු දවසක් කියන එක මම මේ අවස්ථාවේදී මූලික වශයෙන්ම කියනවා. එතකොට ඕනම රටක ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. එතකොට කලින් කලට මැතිවරණ තිබ්බ කියලා අර හෝටල් වල සෙනග හිස් වෙන්නේ නැහැ. සංචාරකයෝ නැවිත් ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් කියනවා කලින් කලට මැතිවරණ තියලා ජනතා මතයේ උරගාල බලන එක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන එක ලක්ෂණයක්. එතකොට අපි කියන්න ඕනේ දැන් ජනාධිපතිතුමා ගැන ලොකු පම්පෝරියක් යනවා. දැන් ඩොලරේ ශක්තිමත් වෙනවලු, ආර්ථිකය යහපත් වෙනවලු. හැබැයි මේ ඩොලරේ ශක්තිමත් වෙනවනම් ඒ විදේශීය ආනයනයන්ගෙන් එන මේ පාරිභෝගික භාණ්ඩවල මිල අඩු වෙන්න ඕනේ. මම කියනවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, දැන් විදේශයෙන් ආනයනය කරන භාණ්ඩ රාශියක් විශාල ප්‍රමාණයක් දැන් ආනයන තහනම් කරලා ඒවා බෑන් කරලා තියෙන්නේ. එතකොට මෙහි ඉන්න ව්‍යාපාරිකයින්ට ඒ විදේශ මුදල් විදේශ බඩු භාණ්ඩ ආනයනය කරන්න හැකියාවක් නැව තහනම්. ඉතින් ඒ නිසා අපේ රටේ යම් ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වෙනවා තමයි. ඒ නිසා විශේෂයෙන් අපි කියනවා ඩොලරේ ශක්තිමත් වුණ පළියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරසන්න ඒකට හානි කරන්න ජනාධිපතිවරයාට හෝ මේ ආණ්ඩුවට බලයක් නැහැ. අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අන්න පෙරේද අපි දැක්කා එතුමාගේ පාසලට කඳුළු ගෑස් ගැහුවා, එතුමාගේ විශ්වවිද්‍යාලයට කඳුළු ගෑස් ගැහුවා. සාමාන්‍යයෙන් යුද්ධයක් පවතින කාලයක වුණත් ඒ යුද්ධයේ සාරධර්ම තියෙනවා. රෝහල් වලට පාසල් වලට ඒ අගතියටපත් වෙන දේවල් කරන්නේ නැහැ. අපි දැක්කා ඒ රෝයල් කොලෙජ් එකේ අහිංසක කුඩා දරුවෝ කඳුළු පෙරාගෙන බලවත් අපහසුතාවයකටපත් වෙලා ඒ කඳුළු ගෑස් ප්‍රහාර වලට මුහුණ දීලා දුක් වෙන පහටි. මේ රටේ ජනාධිපතිවරයා තමන්ගේ පාසලටත් කඳුළු ගෑස් ගැහුවා, තමන්ගේ විශ්වවිද්‍යාලයටත් කඳුළු ගෑස් ගැහුවා. ඉතින් මේ ඩොලරේ ශක්තිමත් වුණා කියලා පම්පෝරි ගහමින් මේවා කරනවා නම් වැරදි කියන එක මම මේ අවස්ථාවේදී අපි කියනවා. එතකොට
Honorable member, you have 2 more minutes.
එතකොට එකම මං කියන්න ඕනේ දැන් මැතිවරණය ප්‍රකාශයටපත් කරලා දැන් අද තියෙනවා ආයේ අප්‍රේල් 25 වෙනිදා කියනවා. එතකොට දැන් මේ වෙනකොට රාජ්‍ය සේවකයින් 3000කට ආසන්න පිරිසක් 3000කට වැඩි පිරිසක් නාමයේ යෝජනා අදිනවා. දැන් මාස දෙක තුනක ඉඳලා පඩියක් නැතුව දැන් බලාගෙන ඉන්නවා. ඔවුන් ගන්න ඒ සොච්චම් වැටපෙන් ඔවුන්ට ජීවත් වෙන්නවත් හැකියාවක් තියෙන නැති ආර්ථිකයක් තියෙන මේ කාලය තුල දැන් මේ රාජ්‍ය සේවකයින්ගේ නාම යෝජනා අරගෙන දැන් මාස 3ක තිස්සේ ඒගොල්ලන්ට කිසිම පඩියක් නැහැ. ඒගොල්ලන්ගේ පවුල් වල ජීවත් වෙන විදිහක් නැහැ. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ දීගේ කරන්නේ නැත්තම් මේ කෙහෙල්මල කරන්නේ නැත්තම් අර රාජ්‍ය සේවකයින්ගේ ඒ වැටුප හරි ලබා දෙන්න කියන යෝජනාවත් මම මේ අවස්ථාවේදී කරන්න ඕනේ. ඉතින් ඒක මම මේ සභාවේ අවධානයට යොමු කරනවා. දැන් නොකරන්න හරි දැන් මැතිවරණයක් දින නියම කරලා තියෙන්නේ. දැන් ආයේ අප්‍රේල් 25ක් ගැන කතා කරනවා. හැබැයි අපි දැක්කා අමුවේ මේ ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරන හැටි. ප්‍රාදේශීය සභාවල මෙච්චර කාලයකට නොකරච්ච වැඩ දැන් ගජ රාමයට දැන් සිද්ධ වෙනවා. පාරවල් තාර දානවා, බොරළු දානවා, ඒ පැච් වගනවා. ප්‍රාදේශීය සභාවල පුදුමාකාර උනන්දුවකින් මේ පළාත්වල මිනිස්සුන්ට ආය ආපහු දේශපාලනික වශයෙන් අල්ලස් දෙන්න හදනවා. ඒ විතරක් නෙවෙයි ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, අපි දැක්කාරා අර බහුකාර්ය සේවකයින්ගෙන් 3000 ගණනකට දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ ඉපරිද පත්වින් දුන්නා. මම විශේෂයෙන් ඒක සඳහන් කරන්න ඕනේ, මේ මැතිවරණයකට දින නියම කරලා තියෙන වෙලාවක ආණ්ඩුවේ චන්දනෑ කියන එක තමුන්නාසක හිතේ නේ තියෙන්නේ. තමුන්නාසර ජනාධිපතිතුමා හොරෙන් කියාපේකනේ ඔය.
Honourable Member, your time is over. Please wind up.
මම තප්පර 30ක් දෙන්න. මැතිවරණයක් වෙනුවෙන් දින නියම කරලා තියෙන වෙලාවක. එතකොට ජනාධිපතිතුමාගේ හෝ මේ ආණ්ඩුවේ ඉන්න අයගේ හිතේ විතරක් මේක කරන්නේ නැහැ කියලා තිබුණට මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන වෙලාවක කොහොමද අර බහුකාර්ය සේවකයන් 3000 ගණනකට පත්වීම් දෙන්නේ? අපි මේක මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානයට යොමු කරනවා. මේක සම්පූර්ණ නීති විරෝධී වැඩක්. අඩුමතරයේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ තියෙන අවස්ථාවක ට්‍රාන්ස්ෆර් එකක්වත් ස්ථාන මාරුවක්වත් දෙන්නේ නැති නීති රීද තියෙන රටක කොහොමද අර 3000 ගානකට දුම්රිය දෙපාර්තමේන්තුවේ පත්වීම් දෙන්න කියන එකත් මම මේ අවස්ථාවේදී අහනවා.
ස්තුතියි.